සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනුතුන් හැම දිනාම අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නට. ඉතින් මේ අත බොහොම කාලයක් තිස්සේ මේ ප්‍රඥානාලිකාවෙන් කල්යාණ මිත්‍ර පිරිසක් හැටියට මේ දේශනා සිද්ධ කරනවා. ඒක මේ පිනුතුන්ගේ ජීවිතයට ලැබිච්ච විශාලම ප්‍රතිලාභයක් කියලයි මේ අය සලකා ගන්න. ඒ නිසා තමයි මේ වෙනුවෙන් කාලය කැප කරලා, ධනෙ කැප කරලා, ශ්‍රමය කැප කරලා ওই පින්නතුන්ලා මේ වෙනුවෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ සම්බන්ධ වීම පවා Tamange නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ කල්යාණ මිත්‍ර පින්නතුන්ට විශාලම අනුග්‍රහය. මේ හැම දිනාටම මේ දේශනාව නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ ජීවිතය ඇතුළේ අපට ගුණධර්ම විදිහට දියුණු කරගෙන ඉස්සරහට යනවා නම් ඒක අපි එක තැනකින් අපිට පටන් ගන්න පුළුවන්. එක තැනකින් පටන් අරගෙන ඉවර වෙන ලස්සන පාරක් බුදුරජාණන් වහන්සේ අපට වදාරලා තියෙනවා. එතකොට මේ පාර එක එක විදියට විස්තර කරලා තියෙන එකේ පොදු தത്വෙට අපි කියනවා චරණ ධර්ම කියලා. ඒ කියන්නේ විජ්ජා චරණ කියලා කියන්නේ විද්‍යාව උපදවා ගැනීමද ඒ වෙනුවෙන් හැසිරීම. චරණ කියන්නේ සාමාන්‍ය අදහස් තමයි හැසිරෙනවා කියන එක. හැසිරෙන්නේ කොහොමද? එතකොට මේ හැසිරීම ගැන තිනවා පළවෙනි එක තමයි මේ ඉස්සල්ලාම මේ ධර්මයේ මතු කරන්නේ පැවිදි අයටනේ. තොටෙන්සා බුදුරජාණන්සි චරණ ධර්මවල අනුදැන වදාලි පළවෙනි දේ තමයි ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වීම. ඒක ගිහියොන්ට අදාළ නැහැ, පැවිද්දන්ට තමයි අදාළ. ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වීම ඒක නිවන් දකින්න ඕනමයි. භික්ෂුවකට ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වෙන එක එතකොට ඒක ගිහියන්ට අදාළ නැහැ. දැන් ගිහි ඔයාලට මේ දේශනාව කරනවා නම් දෙවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය. ඒක නම් ඕන. ඉන්ද්‍රිය සංවරයේ පැත්තෙන් වුණත් අපි ගොඩාක් දුර්වල වෙන්න ඉන්ද්‍රිය ඔක්කොම සංවර කරන්න බෑ. අපේ දුර්වලතාවේ වැඩි වෙන්න ඉන්ද්‍රිය ඔක්කොම සංවර කරන්න බෑ. ඒ නිසා අපි ඒක පැත්තකින් අපේ ගුණධර්ම හදන්න මහන්සි වෙන එක හොඳයි. දැන් උදාහරණයක්ද ඒ කාලේ තමයි සතර එරදිපාද කියලා කොටස තිබ්බ. ඡන්ද චිත්ත විරිය විමන්තා කියලා සතර එරදිපාද. ඔය ඔක්කොම එක පාර වඩනවා. ඒ කාලේ ගිහියෝ පැවිද්ද ඔක්කොම එකතු වෙලා වඩනවා. ඡන්ද චිත්ත විරිය විමන්තා කියන ඒවා එකට වඩනවා එක මිටකට. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා බලන්න අපි ගැන කොච්චර අනුකම්පාවින්ද මේවා කියලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ඉරිදීපාද ඔක්කොම වඩන්ට ඕනේ එකක් වැඩුණොත් ඇති කියලා වදාලා. ඔක්කොම ඕනේ නැහැ කිව්වා. එකක් වඩන්න කිව්වා. නමුත් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා ඡන්ද ඉරිදීපාදේ, විරිය ඉරිදීපාදේ, චිත්ත ඉරිදීපාදේ, වීමංසක ඉරිදීපාදේ කියන මේ ඉරිදීපාද එක මිටකටම අල්ලගෙන දිනුනු කළා. එහෙම දිනුනු කළා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ හතරම නිමි එකක් වැඩුවාම නිවන් දකින්න සෑහෙනවා කියලා. ඇයි? බුදුරජාණන් වහන්සේ දැක්කා ඉදිරියේදී ගොඩාක් කෙලෙස් වලින් මිරිකිච්ච, කෙලෙස් වලින් බර වෙච්ච මිනිස්සු ධර්මයේ හොයාගෙන ඉන බව. ඒ කෙලෙස් වලින් ගොඩාක් බර වෙච්ච මිනිස්සු අවබෝධය පිළිබඳ උනන්දුවකින් ආවම යාලට ගොඩක් ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා අපිට තමයි ඒක තමයි දැන් අපිට වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ඉන්ද්‍රිය සංවර සීලේදී අපි ඔක්කොම පැත්තක් හැම පැත්තක්ම බලන්නේ නැහැ. එක ඉන්ද්‍රියක් ගැන අපි මේ දැන් මේ තමයි චරණ ධර්ම. අපි කියන්නේ චරණ හැසිරෙනවා කියලා 15 චරණ ධර්ම කියලා. ඒක ඔයාලට පටන් ගන්න තියෙන්නේ එකම එක සංවර වීමේ ප්‍රභේදයකින්. හිතන්නකෝ ඒ පින්නතුන් මෙන්න මෙහෙම බැලුවා කියලා දැන් කන සංවර කර ගන්න ඕන එකයි. ඒතර කන විතරක්ද සංවර වෙන්න ඕන? නෑ නෑ නෑ. ඊතරුවත් සංවර වෙන්න ඕන. අපි කන තමයි අපි අවධානේ තියාගන්නේ. මොකද අපිට ගොඩාක් ಗುಣධර්ම හමාරුයි. ඒ වගේ තමයි ඉස්සල්ලා කියපු මේ ඡන්දචිත්ත විරිය විමංශා කියන ඍද්ධිපාද ඔක්කොම වැඩින්න එකයි තමයි අදිෂ්ඨාන කරන්නේ. ඍද්ධිපාද අදිෂ්ඨාන කරන්න ඕන කියලා ඍද්ධිපාද අදිෂ්ඨානී ගැන අපේ දේශනාවක් ඇති YouTube එකේ. එකක් නෙමෙයි පහක් හයක් ඇති. ඒකේ තියෙන ඍද්ධිපාදයක් කොහොමද අදිෂ්ඨාන කරගන්නේ කියලා ඒක පොඩ්ඩක් බැලුවම තේරෙනවා. අහලා බැලුවම. එතකොට දැන් අන්නේ මේ වගේ එතකොට මේ ඒ කියන්නේ එකක් වැඩෙනකොට ඊතුරුව නිකන් වැඩෙන්න ගන්නවා. ඒ කාලේ මිනිස්සු එක මිටකට ඔක්කොම වැඩුවා. ඒක දැන් කෙලස් බහුල නිසා අපිට බෑ දැන් ඒක කරන්න. හැබැයි එහෙම බෑ කියලා අපි අවබෝධයේ සම්බන්ධ කතාව අහලා දාන්නේ. එතකොට අවබෝධයේ සම්බන්ධ කතාව පටන් ගන්නෙ මොකද? ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකක් තමයි සාමාන්‍ය ගිහි ශ්‍රාවකයෙකුට නිවන් මගේදී පැහැදිලි කරන්නේ. පළවෙනි එක ඒ කියන්නේ චරණ ධර්මවල භික්ෂුවකට නම් ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වීම කියලා වෙනම පරිච්ඡේදයක් තියෙනවා. ඒ ප්‍රාතිමෝක්ෂෙන් සංවර වෙච්ච නැති තැනක හරියටම ඒ සංවරය හදාගත්තේ නැති තැනක ප්‍රාතිමෝක්ෂෙන් සංවර නොවුනොත් ඒ භික්ෂුවට පැවිද්දේ ප්‍රතිඵල නැහැ. හොඳට බලන්නකෝ මේ පැවිද්දේ ප්‍රතිඵල නැහැ මේ භික්ෂුවට. ඒක මේ වගේ දැන් සමහර වෙලාවට අපිට තේරෙනවා මේ පැවිද්දේ ප්‍රතිඵල නැති බව. ඒක මේ දැන් භික්ෂුවක් ඒ ප්‍රාතිමෝක්ෂයෙන් සංවර නොවුනොත් ඒ භික්ෂුව හරියට වලාකුළු අතර හඳ හැංගිලා යනවා වගේ. ඒ භික්ෂුව ධර්මයෙන් ඈත් වෙනවා. හඳි ආලෝකයේ පොළොවට පතිත වෙන්නේ නැහෙනි. වලාකුළු අතර සඳ සැඟවී තියෙනකොට අන්න ඒ වගේ භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂය දුර්වල වුණොත් එයා කොච්චර බණ කිව්වත් මොන විදියට ධර්මයේ කතා කළත් මොනතරම් භාවනා ගැන කිව්වත් එහෙම දියුණුවක් කරා යන්න බෑ. විශේෂයෙන්ම ස්ත්‍රී ඇසුරු කරනවා නම් භික්ෂුව ස්ත්‍රීන් ඇසුරු කළොත් භික්ෂුව ඒ භික්ෂුගේ නිවන් මඟ වැහෙනවා පින්වත්. ඒ නිසා කාන්තාව විශේෂයෙන් හාඳුරුළු ඇසුරු කරද්දී පරිස්සම් වෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ස්ත්‍රිය එක්ක වචන පහකටවත් වඩා කතා කරන්න ඉඩ දීලා නැහැ භික්ෂුවට. හේතුව ඒක මේ කෙනෙක් ස්ත්‍රියට ගරහන්නවත් චෝදනා කරන්නේ අර ප්‍රාතිමෝක්ෂය කැඩෙන පළවෙනි තැන ඉතට. මෙතන කියන්නේ භික්ෂුවට වචන පහක් කතා කරන්න කාන්තාවට තාන නෙමෙයි. තනි වෙච්ච මාගමක් එක්කන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කාන්තාවකට ධර්මයේ කතා කරන්න පුළුවන් ආන්දරෝ එක්ක. තවත් කෙනෙක් පිරිමි කෙනෙක් එක්ක ඇවිල්ලා පුළුවන් දරුවෙක් හරි එක්ක ඇවිල්ලා පුළුවන් කතා කරන්න. තනි වෙච්ච මාගමක් එක්ක වචන පහ එකට වඩා භික්ෂුවකට කතා කරන්න විනයෙන් ඉඩ නැහැ. හේතුව ඔයාලා දන්නේ නැති කොටසක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ මූලිකක දුර්වල වීම පළවෙනිම තැන තමයි මාගම කා ස්ත්‍රිය. ඒක මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල සහිතව අදාළ දෙයක්. එතකොට ඒ නිසා මේ උපාසකම්මලා වුණත් මේ බණහන ගොඩාක් අය ඉන්නවා ලෝකේ. ආමදුරුරු එන්සුරු කරද්දී තමන්ගේ සීමාව නම් දැනගන්න. හොඳට තමන්ගේ සීමාව දැනගන්න. ධාරක ස්නේහයෙන් සංඝයාට උපස්ථාන කරන්න දරු සෙනෙහසකින් වගේ. අනේ අපි දරුවෝ වගේ මේ සන්නාසලා කියලා. නමුත් මේ ඒ සීමාව කියන්නේ අර ඇත්තටම භික්ෂුවක් එක්ක කතා බස් කරද්දී පවා තවත් කෙනෙක් එක්ක පැමිණීම. ඒවා හරි වැදගත් දේවල්. සමහර විට මේ බොහොම සත්පුරුෂ මේ ඉන්ද්‍රිය මේ ප්‍රාතිමෝක්ෂයට වටිනාකම දෙන භික්ෂුවක් සාමාන්‍ය කාන්තාවක් නිකන් අසත්පුරුෂ කෙනෙක් කියලා විදිහට පවා දකින්න පුළුවන්. අසත්පුරුෂ කෙනෙක් විදිහට පව දකින්න පුළුවන්. ඇයි ඉතින් අර සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන මේ පන්සල්වල හාන්දුලා කොයි වෙලේ කතා බහ කරනවනේ අපිත් එක්ක. ඒ හරි ඇඟ ඇලුම් කම්පානවා, හිතවත් කම්පානවා. ඉතින් ඒක හොඳ දෙයක්. ඒ සන්නාන්සලා ඉතින් කරුණාවෙන් කරන දෙයක් වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අර ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වෙච්ච භික්ෂුව එහෙම නැහැ. ඒකනේ ඔක්කිට චක්කු බිමට හැරිච්ච නේත්‍රා තියෙන භික්ෂුවට. දැන් සමහරට පිණ්ඩපාතේ යනකොට මෙහෙම පාරේ ළමෙක් වැටිලා හිටියොත් ඒ භික්ෂුව එතනින් අයිනින් යනවා. කෙනෙක් හිතන්න පුළුවන් මේ අසත් පුරුෂකම. බලන්නකො ළමෙක් වැටිලා හිටියා මිහාරු බැලුවේ නෑනේ කියලා. ලෝකයා එහෙම තමයි හිතන්නේ. ඉතින් ලෝකේ හිතෙනේ අපිට වැඩක් නෑ. ඒ නිසා මේ ප්‍රාතිමෝක්ෂය ගැනත් ගිහියෝ දැනගන්න ඕන අන්නේ ඒකයි. හරිද? කාන්තා, ඒ කියන්නේ කාන්තාවතේ කතාබස් කරනකෙම් ප්‍රාතිමෝක්ෂ සීලේ කැලල් වෙන්නේ නැහැ. හැබැයි ආව දිග දූර යනකොට ප්‍රාතිමෝක්ෂයට බලපෑම් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පින්වත්නි මේ භික්ෂුවකට අම්මා තාත්තා අම්මා ගැන පවා හිතන්න පුළුවන් සීමා තියෙනවා. අනේ අම්මනේ කියලා බත් කවනකම් බලාගෙන ඉන්නේ නැහැ භික්ෂුව. ඒ සෙනෙහස වෙන දරුවොත් එක්ක තිබුණා. ඒ නිසා මේ මොකද මේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂයෙන් සංවර වීමේ ප්‍රවණතාවයේ හැටියට තමයි මඟපල. ඇත්තටම වර්තමානයේ භික්ෂුවකට ප්‍රතිඵල නොලැබෙන්නේ ඒවා පවා බලපානවා. ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂයේ දුර්වල වෙනකොට මේ භික්ෂුව පිරිහිලා යනවා. පින්නොත් බලාගෙන ඉදි පිරිහිලා යනවා. බලාගෙන ඉදි පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා මේ ගිහියෝ ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. හැබැයි ගිහියොන්ට ඒක සම්බන්ධ නැහැ නිවන් මාගට. දැන් බැරි වෙලා හරි භික්ෂුවක් ස්ත්‍රියක් එක වැරදි විදියට හැසිරුණොත් ඒ භික්ෂුවගේ සම්පූර්ණ නිවන් මාග වැහිනවා. පින්වත් පොඩ්ඩක් නෙමෙයි සම්පූර්ණ නිවන් මාග වැහිනවා. වහාම මේ භික්ෂුවට විසඳුම් දෙකකට යන්න පුළුවන්. එකක් තමයි උපැවිදි වෙන එක. උපැවිදි වෙන එක ප්‍රාතිමෝක්ෂ කැලැල් වුණොත් එයා උපැවිදි වෙන්න ඕන. එකක් සාමණේර බවට කැමති වෙන්න ඕන එක්කෝ. සංඝයා ඉදිරියේ එක නිවැරදි වෙලා සාමණේර බවට කැමති වෙන්න ඕන. ওই සමහර අය උපැවිදි වෙනකොට අපි හිතන බලන්න මේ හාඳුරු ගියා මේ අරකයි මේකයි කිව්වට ඒ භික්ෂුවගේ හෘද සාක්ෂි මොන හරි ඇති ඉච්චරයි. මොකද මේ පැවිද්දට එන්නේ මඟඵලලාභීන් එහෙම නෙමෙයි. ඒක පවා ඔය පින්න තුනලා ධර්මතාවයක් විදියට දකින්න ඕන. ඒක පවා ඔය පින්නතුන්ලා ධර්මතාවයක් විදිහට දකින්න ඕන. දැන් ධර්මතාවයක් විදිහට දකින්නේ නැහැ. අරයත් ගියා, මෙයත් යයි, අරයත් යයි. ඔක්කොම එකයි බලාන යද්දි වගේ සමස්ත සංඝයාටම ගරහන්න අරක පාවිච්චි කරනවා. උපැවිදි වෙච්ච භික්ෂුවක් දකින හැම වෙලාවකම ඔය පින්නතුන්ලා ඒකත් එක ගැටෙන්න හොඳ නැහැ. බලන්න මේ කෙලෙස් කරන හරියක් කියලා දකින්න ඕන. බලන්න මේ කෙලෙස් කොච්චර අමාරුවේ වටනවාද මේ ධර්ම මාර්ගයේ යන කෙනා කියලා. බලවත් කෙලෙස් සහිත සිතකට ඔයිට වඩා දෙයක් නම් නැහැ කියලා අපි අර කෙලෙස් සහගත බලවත්කමයි අපි ඒකෙන් දකින්න ඕන. අර උපැවිදි වෙච්ච භික්ෂුව උපැවිදි වුණ කතාව ඇතුලේ අපට අහුවෙන කාරණාවල අපට තේන්නේ එක්ක භික්ෂුවට ගරහනවා, එක්ක ඒ භික්ෂුවගේ චර්යාවට ගරහනවා, එක්ක සමස්ත සංඝයාට ගරහනවා, ගුරුවරයාට හරි ගරහා කරනවා. කවදාවත් ඒක කරන්න එපා. යම් භික්ෂුවක් උපැවිදි වුණොත් ඒ උපැවිදි වෙච්ච භික්ෂුව තුළ දකින්ට ඒ භික්ෂුවගේ බලවත් වෙච්ච කෙලෙස් ටිකම දකින්. කෙලෙස් බලවත් වෙච්ච තැනක මෙබඳු භික්ෂුවකුත් අමාරු වැටෙනවා නම් අපි ගැන මොන කතාද කියලා හැම වෙලාවකම අප්‍රමාදයට උපැවිදි වෙච්ච භික්ෂුව පවා උදව් කරගන්න. කැළඹෙන්ට කනස්සල්ලට පත් වෙන්න නම් එපා පින්නවත්. ඒක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. ඒක වැඩකට ඇති දෙයක් නෙමෙයි. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලය කියනකොට ඒ ඉන්ද්‍රිය ඔක්කොම එකට අල්ලගෙන අපිට සංවරය කරා යන්න අමාරුයි. ඒ නිසා අපි කරන්න ඕන පුළුවන් තරම් එක ඉන්ද්‍රියක් ගැන අපි අවධානය යොමු කරගන්න ඕන. එතකොට ඒකෙන් ලැබෙන අර ගුණය සීලය, ඒකෙන් ලැබෙන මේ සීල තේජස, සීල සම්පන්නකම පින්වත්නි අනිකුත් ඉන්ද්‍රිය සංවරයත් નિરાයාසින් ස්මතු කරනවා. දැන් උදාහරණයක් විදිහට කන සංවර කර ගැනීම කියන එක අපි ඔළුවට ගත්තොත් ඒක ඇතුලේ තමයි ඉතුරු අර මේ අපි කතා කරන චරණ ධර්ම ඔක්කොම 15ක් තියෙනවනේ 15ම වැඩෙන්නේ ඊට පස්සේ. 15න් දෙකක් මේ ඉන්ද්‍රිය සංවර සීලයට එකක් යනවා ප්‍රතිමෝක්ෂයට එකක් යනවා. ඒක එකක් අයිති නෑ නම් මේ ගිහියෙකුට මේකේ තියෙන කීයක් වඩන්න 14යි තියෙන්නේ. 15ක්ම නෑ. හැබැයි ගිහියෙකුත් ප්‍රතිමෝක්ෂය ගැන යම් කියවීමක් තියෙන කොහොඳයි. මොකද ස්වාමීන් වහන්සේලාට අයිති එක. නමුත් වන්නසල ඇසුරු කරද්දී අපිට සීමාව ලකුණු කරගන්න පුළුවන්. අපිට පුළුවන් සීමාව ලකුණු කරගන්න. එතකොට දැන් අපි හිතමුකො වතුරේ යම් කෙනෙක් ගසාගෙන යනවා කියලා. කාන්තාව ඒ භික්ෂුවට ඒ කාන්තාව වතුර ඒ භික්ෂුව කොච්චර පීනන්න දක්ෂ කෙනෙක් වුණත් ඒ භික්ෂුවට ඒ කාන්තාව ගන්ට විනයෙන් හිමිකාරීත්වයක් නැහැ. අනේ මේ මිනිහෙක්නේ ගහගෙන යන්නේ කියලා ඒ භික්ෂුව වතුරට පනින්නේ නැහැ. විනයෙන් එකට ඉඩ නැහැ. මේ ප්‍රාතිමෝක්ෂය කියන්නේ මහා පළල් එකක්. ඒක මොකක් හරි අපි හිතමුකෝ දැන් එතන තියෙන රෙදි කඩක් හරි මොකක් හරි එකක් දැම්ම කියලා වතුරට අර කාන්තාවට එල්ලෙන්න. ඒත් එල්ලෙන්න කියලා කියන්න බෑ. ඒක දැම්මම එල්ලෙන්න කියලා කියන්න බෑ. නැගණිය මේක එල්ලලා ගොඩ එන්න කියලා කියන්නේ උපකාරයේ පිණිස දානවා මගේ හරුණු කරන්න දෙන්නේ. ඒ වගේ පින්වත්නි මේ දැන් ওই මහායාන කතාවල හරි මේ කියනවා. ඉතින් මේ අර මේ හාමුදුරුවෝ දෙන්නේ කාන්තාවක් ඉන්න තැනකින් ඒගොඩ වෙලා යන කතාවක් හිම ওই ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ. හාමුදුරුවෝ දෙන්නේ ගියාලු වැඩි ගුරු හාමුදුරුවෝයි ගෝල හාමුදුරුවෝයි දෙන්න ගියාලු මඩවලකින්. එතකොට ගුරු හාමුදුරුවෝ එතනින් උඩින් ගියාලු ඒ වගේ කතාවක් තියෙනවා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඊට පස්සේ ගෝල හාමුදුරුවෝ එතන කාන්තාවක් හිටියලු එකඩ වෙන්න බෑ මේ කාන්තාව උසල එහා පැත්තෙන් තියලා ගියාලු. ඉතින් අර ගුරු හාමුදුරුවෝ ටික දුරක් ඉතින් අර ඇති වෙච්ච ව්‍යාකූලත්වයට කතා කරන්න ඇල්ලු දැන්. ඇයි මේ පොඩි නම කරපු එක හොඳ නෑ නෙච්චර. අර ස්ත්‍රියත් මේ පැත්තෙන් උසල තියලා ගියානේ. යාට එන්න බැරුව හිටිය මෙයා මොකද කරේ මේ කාන්තාව උසල මේ පැත්තෙන් තියලා ආවා. තෑයින දුරක් දැන් අර දිය කඩਿੱත්ත ළඟට එනකන් ඇතිවෙච්ච සම්බද්ධතා හිතවත්කම් කතා බහ දැන් වෙනස් වෙලාලු. දැන් කතා නැල්ලු සෑහෙන දුරක් ගියාම ඇහුවලු අනේ පොඩි නම අර මොකද්ද කරපු අර නරක වැඩි කියලා ඇහුවලු. එතකොට ඇහුවලු අර හාමුදුරුව මේ මොකද්ද මං කරපු නරක වැඩි මං ඔබාසෙත් එක්කනේ මෙච්චර වෙලා ආවේ මොකද්ද අර කාන්තාව අරගෙන මේ පැත්තෙන් තියලා ආවේ කියලා. එතකොට අර පොඩි හාමුදුරුවෝ කිව්වලු මම නම් මේ පැත්තෙන් උසල මේ පැත්තෙන් තියලා ආව බොහන් සමෝලුවේ තියන යනවනී කාන්තාව කියලා කිව්වලු. මම නම් ඊ හාමුදුරුවෝ මේ පැත්තෙන් උසල තියලා ආවා. අරින් උසල අරගෙන මේ පැත්තෙන් තියලා ආවා. මම තියලා ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් බොහන් සමෝලුවේ තියාන නීක කියලා කිව්වලු. ඔය වගේ කතා කියන්නේ සෙන්දහමේ මහායානේ තේරවාදීම කියන්නේ. මොකද තේරව අපි මේ කතා කරන්නේ මේ බුදු වෙන්න බලාගෙන නෙමෙයි මෙහිදීම දුක ඉවර කරන්න කියලා හිතාන. ඒ නිසා මේ කාන්තාවත් ඒවා පොඩ පොඩ දැනගන්නේ කොහොඳයි. එතකොට හරි ලේසි භික්ෂුවක් ඇසුරු කරන්න. භික්ෂුවක් ඇසුරු කරන්න හරි පහසුයි ඒක. එතකොට ඒ කියන්නේ හාඳුරෝ එක හොඳට කතා කරන්න. ධර්මයේ කතා කරන්න පිරිසත් එක්ක හැබැයි. පිරිසත් එක්ක. දැන් මෙතන පිරිස ඉන්නවනේ. ඒ පිරිස ඉන්න වෙලාවක කතා කළාට කමන්නේ තනියේ. ඒක කවුරුයි පුංචි දරුවෙක් කරියෙක් කරගෙන යන පන්සල් වලට යන. දැන් අපි නම් මුණ ගැහෙනවා අඩුයි එහෙම ගොඩක් වෙලාවට කට්ටිය මුණ ගැහෙන්නේ අපිව. නමුත් වෙහෙර විහාරස්ථාන ඇසුරු කරන අයනේ ගොඩක් අය. ආන්දරු ඉතින් හිතවත්කමට ඔය කතා කරයි. නමුත් ඒ භූමියට යන්න දෙපා කවදාවත් තනි. ඒක මතක තියාගෙන මේ භික්ෂුගේ ප්‍රාතිමෝක්ෂයට ඒක හානිය. ඒකෙන් ඔයාලගේ සීලය වැඩින්නේ නැහැ. අපි දන්නේ නැතුව කරන්නේ සමහර විට. චරණ ධර්මවල පළවෙනි එක තමයි ප්‍රතිමෝක්ෂ සංවර සීලය. ඕගලගේ සීලේ ගොඩාක් සීල් රකින්න අමාරු වෙලා තියෙන හේතුවක් ඔය. දැන් සමහර අය කියන අනේ සීල් රකින්න හරි අමාරුයි කියලා කියන්නේ. ඒකට අර වගේ අර භික්ෂුවගේ ප්‍රතිමෝක්ෂයට අනුබලය ලබා නොදින මට්ටමට තමන්ගේ කතා කිරීම, හැසිරීම, වචන පාවිච්චි කිරීම පවා බලපානවා. තනීම වෙලා වෙලා එච්චලව හාඳුරු කෙනෙක් අමුණු අනිසානි තෙරුවන් ස්වාමිනී තෙරුවන් සරණයි කියන්නේ. එච්චරයි. ස්වාමිනී තෙරුවන් සරණ එච්චරයි. එතකොට ඒ හාඳුරු සුවපත් වේවා කියයි. ඒ හාඳුරු වැඩි කතාවට ආවොත් ආගිය මුලගිය තොරතුරු ආවොත් අනිසානි මම පස්සේ කතා කරන්නම් කියලා එහෙම ඊට පැත්තකට වෙන්නේ. එතකොට භික්ෂුගේ ප්‍රාතිමෝක්ෂයට උදව්වක් කිරෙනවා. ඒ ඔයගොල්ලෝ දන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ. ඒකට ලැබෙන උදව්ව ඇතුලේ ඔයාලගේ සීලයක් දිනුනෙන්නේ ඒක පුදුම උදව්වක්. කරලා බලන්න ඒක. තව කෙනෙක් එක හේතුව දුක්ඛාලා නිසනස කොහොමද ගිලම්පස වැළඳුවද දානි වැළඳුවද ඔබ වහන්සේ අසනීප තත්ත්වයක්වත් තියෙනවද මොනවද අපින් කෙරෙන්න උනේ ඒව ඇහුවට කමක් නැහැ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තනි වෙච්ච ස්ත්‍රියක් ඒක අහන්න සුදුසු නැහැ. ඒතකොට ඒකෙන් කෙනෙක් ඔගොල්ලෝ කියාවි මෙහෙම නෑ ඉතින් හාඳුරෝ ඒ හාඳුරුන්ගේ සීලය ගැන බලා ගන්න එපා මම අනවශ්‍ය කතාවක් නෙමෙයිනි කරේ කියලා කියයි. ඒකෙන් ඔයාලටයි වරද වෙන්නේ මොකද්ද? ඔයාලගේ සීල් රකින්න දුෂ්කරයි ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ කියන්නේ මගේ සීලේ හරි අමාරුයි සීලේ කැළල් වෙනවා කොයි වෙලෙත් සීලයක් නම් රැකගෙන ඉන්න අමාරුයි. ඒ අමාරු වෙලා තියෙන අර වගේ ਦਿੱත්ත ධම්ම විදිහට පොඩි පොඩි විපාක හැදෙනවා. ඒ වයින් ඔයගොල්ලන්ට සීලේ අපහසුයි. සීලේ පහසු නෑ. අන්නේ වගේ පොඩි පොඩි පොටවල් තියෙනවා අපිට අපේ සීලේ දුර්වල වීම පිණිස. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලාවකම පරිස්සම් වෙන්න ඕනේ. ඒක අතිරේක කාරණයක්. ඒත් එක්කම දෙවෙනි දැන් ওই පින්නතුලාගේ තුල අර ඇති වෙන ඉන්ද්‍රිය සංවර සීලය කියන එක ඔක්කොම ඉන්ද්‍රියන් එක වගේ සංවර කරගන්න අමාරුයි. ඒ නිසා එක ඉන්ද්‍රියයකට අවධානය යොමු කරන්න. උදාහරණයක් විදිහට අපි මේ දේශනාව දිකා කන කියලා. කන ඇසුරු කරගෙන පින්නත්ටි පරිස්සම් වෙන්න. මනාප සද්දත් මේ කනට ඇහෙනවා අමනාප සද්දත් ඇහෙනවනේ. මනාප සබ්දයත් අමනාප සබ්දයත් කෙරෙහි සිත මෙදහත්ව තියාගන්න. සිත මෙදහත්ව තියාගන්න එක දෙක. ඊට පස්සේ ඔය ප්‍රාතිමෝ එක කාරණයක් ඔස්සේ තමයි අර චරණ ධර්ම 15ම හදන්නේ අපි. එතකොට විද්‍යාව පහළ වෙනවා. විඥා චරණ කියලා කියන්නේ විද්‍යාව කියන්නේ ඥානය. චරණේ කියන්නේ ඥානයේ පිණිස උපකාර කරගන්නේ මොන වගේද? එච්චරයි. ඒක තමයි විඥා චරණ කියන්නේ. තුන්වෙනි එක තමයි භෝජනේ මත්තඤ්‍යුතා කියලා කියන්නේ තුන්වෙනි එක. හොඳට බලන්න ඉන්ද්‍රිය ධර්ම මේ චරණ ධර්ම වල තුන්වෙනි එක භෝජනේ මත්තඤ්‍යුතා. පළවෙනි එක ඉන්ද්‍රිය ප්‍රතිමෝක්ෂේක ගිහියුන්ට අදාළ නැහැ. දෙවෙනි එක ඉන්ද්‍රිය සංවරය. අපි කන පැත්තෙන් විතරක් නෑ මේවා ටික ටික හදන්න ඕන. ඒකයි මං කිව්වේ ඉන්ද්‍රිය ඔක්කොම ඕනේ. ඒක ඉන්ද්‍රියක් හරි පොඩ්ඩක් පරිසංග. ඒක ඔස්සේ ಗುಣධර්ම වැඩෙනකොට අනිත් ඉන්ද්‍රියන්ගේ දමනිය නිකන් එයි. බලන්න ඔයාගේ ඇස සංවර නැති වුණාට ඔයාගේ කට හොඳ නැහැ නිකේ කී මිනිසු කියන්නේ. කමන්නේ කට හොඳ නැති වුණාට. ඒ වුණාට කමන්නේ ඇස හරි සංවර වෙච්ච එක ගැන ඔගොල්ලෝ සතුටු වෙන්න. ඔයා එක පැත්තයි නේ හිතන්නේ බලන්නකෝ. එක පැත්තක් හිතලා නිවන් දකින්න බෑ කිව්වන්ට එක පැත්තකින් එයා වඩන ගුණ ධර්ම ඔස්සේ යා ටික ටික අර චරණ ධර්ම ටික දිනු කරන්න ගන්නකොට අනිත් පැති වලින් නිකන් සංයම එනවා. අනිත් පැති වලින් උපසමය නිකන් එනවා පින්වත්නි. දැන් බලන්න අපි කන ගැන විතරයි හිතුවේ. එතකොට දැන් පළවෙනි එක අපිට කරන්න දෙයක් නෑ ඇත්තටම. භික්ෂුවකට ප්‍රාතිමෝක්ෂ සීලයට උදව් කරන එකයි අපි කරන්න ඕනේ. ඒක අපිට අදාළ නැහැ. එයාගේ සීලේ කැළැල් වුණොත් එයා අමාරුයි. බැරි වෙලා හරි ප්‍රාතිමෝක්ෂේ කඩා වැටිච්ච භික්ෂුවක් දැක්කොත් එතන අනේ භික්ෂුවකට පවා කෙලෙස් බලවත්ව ගහනවා නේද කියලා බැලුවා. ඉච්චරයි කට අනිපැත බලාගත්තා. එහෙන් බලාගන්න දැන් බණ කියා ඉන්න පැවිද්දෝ කොහොමද වැටෙන වැටිල්ල? පහුකාලේ දැක්කනේ අපි. මහා ලොකුවට මේ පින්වත්නි හැම වෙලාවෙම ටීවී එකේ හිටිය අය පවා කොහොමද පැල දොරින් පැත්තකට වෙච්ච විදිය? ඒ වගේ ඒවා අපි ගරහන්න හොඳ නැහැ. ඒතකොට මේ ප්‍රාතිමෝක්ෂය යාට කියන කතාවක් ඇති. මම කියන්නේ පැවිදි වෙන කෙනාට කතාවක් ඇති කියන්න. ඔන්න හිටියා කාලා ගියා කියලා වගේ එකක් අපේ ඔළුවට ආවට එකතු කරගෙන ගියා වගේ එකක් හිතුවට ඇත්තටම එකතු කරගෙන යෑමම නෙමෙයි. අර හෘද සාක්ෂි වද දෙනවා ප්‍රාතිමෝක්ෂය කැළැල් වුණ ගම. එළියට කියන්නෙත් නැහැ. එතකොට මේ පැවිද්ද තුල රැඳෙන්න අපහසුම මට්ටම තමයි ස්ත්‍රියගේ සම්බන්ධය. මයි ඒකට කියන්නේ මෛතුන සේවනයේ කියලා. ස්ත්‍රියක් එක්ක අනවශ්‍ය හැසිරීමක් ඇති වුණොත් ඒ භික්ෂුවට මගඵල නැහැ ඒ ඉන්න මට්ටමේදීම. අනිත් එක හොරකම. ප්‍රාතිමෝක්ෂ ඉහළම අවකාශය තමයි හොරකම. ඒකට අපි කියන්නේ අදින්නා දාන පරාජිකාව කියලා. ඊට පස්සේ ඊළඟේ තමයි මනුස්ස විග්ඝා පරාජිකාව. මනුස්සේ ඝාතනය කිරීම. භික්ෂුවක් කළොත් ප්‍රතිඵල නැහැ. ඊළඟට උත්තරි මනුස්ස ධම්ම පරාජිකාව කියලා තියෙනවා. ඒ කියන්නේ රහත් නොවි රහත් කියලා කියනවා. රහත් වෙලා නැහැ. රහත් වෙලා කියලා කියනවා යා. හැබැයි ඒකේ විතිරේක තියෙනවා. එතනකෝ දැන් සමහරට යා රහත් වෙන්න වීරිය කරලා විදර්ශනා වඩලා එතකොට විදර්ශනා වඩද්දී ආ විදර්ශනා උපක්ලේශ වලට අහු වෙලා. අර විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ ආලෝකයට මඟපල කියලා රැවටෙන්න පුළුවන්. නිකාන්තියට මඟපල කියලා රැවටෙන්න පුළුවන්. අදි සද්ධාවට මඟපල කියලා රැවටෙන්න පුළුවන්. කලින් මට මේම සද්ධාවක් තිබ්බේ නැහැ. දැන් හැබැයි මට හොඳ සද්ධාවක් තියෙනවා. ඒ කියන්නේ එහෙනම් කලින් සද්ධාවක් තිබ්බේ දැන් භාවනා කරන්න පටන් ගත්තට පස්සේ මට සද්ධාවක් තියෙනවා නම් මේ සද්ධාව හොඳටම වැඩුණාමනි සෝවාන් වෙනවා කියන්නේ නම් මන්ද සෝවාන් නැති. කියලාට වැඩෙන සද්ධාවට එයා රැවටෙනවා සෝතාපන්න කම කියලා. සෝවාන් නෙමෙයි ඒක. අර විදර්ශනා වඩ아가න යනකොට විදර්ශනා ඥානයත් එක්ක එයා තුළ පැන නගින තත්වයක් ඒක. ඒ தත්වෙට යා මගපල කියලා රැවටිලා එයා කට්ටියට කියනවා මම නම් දැන් සෝවාන්. මම නම් දැන් සෝවාන් ඔන්න මම මගේ වැඩේ කරගත්තා. ඔය පින්නතුණුත් ඔය වැඩේ කරගන්න කියලා. ඒක පරාජිකා වෙන්නේ නැහැ. ඇත්තට මේ භික්ෂුව හෘද සාක්ෂියට එකඟවම එයා රැවටිලා ඉන්නේ. සමන මානසික ප්‍රශ්නයක්. එමෙ වෙන්න පුළුවන් භික්ෂුවක් මනෝවිද්‍යාවයකට පත් වෙන්න බැරිද? පුළුවන්. විශාල මානසික රෝගයක් ඇති වෙච්ච භික්ෂුවක් කියනවා මම රහත් වෙලා ඉන්නේ අදින් පස්සේ. එතකොට පරාජිකා වෙන්නේ නැහැ. ඒ මනෝවිද්‍යාවයකින් එහෙම කියන්නේ. එතකොට එයාගේ ප්‍රාතිමෝක්ෂය කැළල් වෙන්නේ නැහැ. අර මූලික தත්ත්වයේ ගැටලු ඉන්නේ නැහැ. හැබැයි යා හිතාමතාම කියනවා මෙහෙම කිව්වොත් නම් මෙන්න මේ ටික මට ලැබෙයි කියලා හිතලා යා සැලසුම් කරලා ප්ලෑන් කරලා කියනවා කට්ටියට මම රහත් දැන් කියලා. අන්න එහෙම කියපු ගමන් ලංකාවේ පාසකම්මලට හරි ආසාදයක් උපදිනවා. අන්න රහත්ලු දැන් එයා කියලා. ඊට පස්සේ බත් මුල් බඳින්න පටන් ගන්නවා. ඕක තමයි වෙන්නේ. මොකද රහත්කම කියන්නේ ලංකාවේ මිනිසුන්ට හරි මිහිරි වචනයක් නේ. හැබැයි අරයා එක කරන්නේ බිස්නස් එකට. අන්න එහෙම එක ගැනයි මේ කියන්නේ. මානසික ව්‍යාධියක් නිසා මේ භික්ෂුව ඇත්තට මුලා වෙලා කියන්න පුළුවන් පරාජික වෙන්නේ නැහැ. සමහරට භාවනා කරපු කම ඇතුළෙම යා කියන්න පුළුවන් ඒක මොකුත් වෙන්නේ නැහැ මේ භික්ෂුවට. එයා භාවනාවේදී මුලා වෙලානේ. ඒ කියන්නේ විදර්ශනා උපක්‍රීලේස වලට අහු වෙලා විදර්ශනා වඩන කෙනාට වෙන දෙයක් ඒක. එතකොට විදර්ශනා වඩන කෙනා තුළ වෙන බලන්න කොච්චර බුද්ධ ශාසනය අපි පැත්තෙන් හිතලාද. හැබැයි එතකොට දැන් මේ 15 චරණ ධර්ම වල පළවෙනි එක ඔයාලට අදාළ නොවුණාට ඒකට උදව් කිරීම ඔයාලට අදාළයි. ඔයාලට මේ ජීවිතේ හොඳට සිල් රකින්න ඕන නම් ඉතාම පරිස්සමින් හාමුදුරුවෝ ඇසුරු කරන්න. කවදාවත් භික්ෂුවකට වචනයක් කියන්න එපා. ඔයාලගේ සීලය වැඩින්නේ නැහැ. චිත්ත සමාධිය වැඩින්නේ නැහැ. භික්ෂුවකට කවදාවත් වචනයක් කියන්න එපා. ඒ කියන්නේ මොකක් අපි දන්නේ නැහෙනේ ගුණය. අපි දන්නේ නැහෙනේ භික්ෂුවගේ හැසිරීම ඇතුලේ අපිට තේරෙන්නේ නැහැ මොකක්වත්. හිත ඇතුලේ ගුණධර්ම වල හැඩය අපිට තේරෙන්නේ නැහැ. කවදාවත් කියන්න එපා. එතකොට භික්ෂුවක් උපැවිදි වුණත් ගරහන්න එපා. හිතන්න මේ කෙලෙස් බලන්න මේ භික්ෂුවකට කරපු තරමක් කියලා හිතලා හිත මැදහත් කරගන්න. එතකොට ඒක ඕගොල්ලන්ට අරිජු අදාළ නැහැ. එතකොට දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීල. ඒකෙත් ඉන්ද්‍රිය ඔක්කොම දිනු කරන්න තරම් අපි ප්‍රබල නැහැ. බුද්ධ කාලේ මිනිස්සු එක මිටකට ඕවා දිනු කළා. ඒකළු හරි දක්ෂයි ඇත්තටම. හොඳ සිහිනුවණක් තිබ්බා. මේවා ඒ කාලේ මිනිස්සු එක මිටට දියුණු කළේ පින්වත්නි. අද බෑ එහෙම කරන්න. එනිසා අපි එකක් ගැන කන ගැන විතරක් බලනවා. කන ගැන විතරක් බලලා වැඩක් නැහැ නේ. හැත් අසංවර නම් කන සංවර වෙලා මොකක් කරන්නද කියලා කියයි. ලෝකෙ එහෙම කිව්වට කමන ඉතුරු ධර්ම ටික අර චරණ ධර්ම වල ඉතුරු ටික වැඩිනකොට කන ඇසත් සංවර වේවි. නාසයත් සංවර වේවි. දිවත් සංවර වේවි. එකකින් අපි පටන් අරගෙන ඒක ඔස්සේ ගුණ ධර්ම දියුණු කරගෙන යනවා. කන සංවර කර ගැනීම කියලා කියන්නේ මොනවාද? කනෙන් ශබ්ද අසා සිටිනවා. හැබැයි අසන ශබ්දයේ කෙරෙහි මනාපමනාපකම් ගොඩනගන්නේ. කන පද නම් කරගෙන මනාපමනාප ව්‍යාකූලත්වයකට යන්නේ නැහැ. කනෙන් ඇහෙන මනාප ශබ්දයට අමනාප ශබ්දේ පද නම් කරගෙන ඇලෙන ගැටෙන කම ඉන්නේ නැහැ. ඒක තමයි ඇත්තනම ඉන්ද්‍රිය සංවරයේ ඔයාලට කරන්න පුළුවන් හරිය. ඇසින් ඇලෙන ගැටෙන කම තිබ්බට කමක් නැහැ. නමුත් එකක් හරි දියුණු කරන එක වටිනවා. ඊට පස්සේ ඊළඟට කියන්නේ තුන්වෙනි කාරණේ භෝජනේ මත්තඤ්‍යුතා. මොකන්ද මේ භෝජනේ මත්තඤ්‍යුතා කියලා කියන්නේ? භෝජනී පමණ දැනගන්නවා කියන එක. ඒක දෙපැත්තක් තියෙනවා. එකක් තමයි කෑම පාලනය කරගන්න ඕන. එකක්. ආහාරය ඉලක්ක දැනගන්න. මොකද මේ කෑම නිසා අපි ගොඩාක් ලෙඩ වෙනවා. එතසයි බැලු බැලමටම ආහාර සම්බන්ධ මෙදහත් වෙන්න ඕන. ඒ ආහාරයේ ගිජුකම හෝ ආහාර නැතිකම දෙකම නිවනට බාධාවක්. භෝජනී මත්තන් යුත ආහාරේ පමණ දැනගන්නවා කියන්නේ නොකාම ඉන්නවා කියන එක නෙමෙයි. නොකාම හිටියෝ මොකක්වත් කරගන්න බෑ. හිතන්නකො මේ අපි ඉන්නවා මේ මං අද එක වේලයි කන්නේ කියලා ඔන්න දවල්ට ඉන්නවා. සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක් ඉන්නවා. හවසනක ඉන්නම බෑ බඩගිනි. ඒත් ඉතින් අර ඉතින් හිතාගත්තනේ නෑ නෑ අද දවල්ට විතරයි කන්නේ කියලා. ඉතින් භාවනා කරන්න වාඩි වුණත් අර කුසගින්න නිසා මොකක්වත් කරගන්න බෑ. ඒත් භෝජනී මත්තන් යුතාව නැතිකමට ආහාරය පමණ දන්නේ නැතිකමට ආහාරය කිරි ආහාරය පදනම් කරගෙන ගිහියෙක් දෘෂ්ටියකට ආවුණාට පස්සේ යා දස්මිටි කාලයි කොහොම හරි ඉන්නවා අර දෘෂ්ටිය මත. වැඩන්නේ මොකක්වත් වැඩින්නේ නැහැ හිත. හිත වැඩෙන්න සැපේ ඕන පින්වත්නි. සමාධිය උපදින්නේ සැපේ නැතු මේ පින්වත්නි මහන්සි වෙලා නම් භාවනාවත් කරන්න එපො. පැදෙන් සමහර අය ඉන්නවා මහන්සි පිට උගා මහන්සි වෙලා භාවනා කරන්න එනවා. ආපු වෙලාව ඉඳලා නිදි බෑ කරන්න. ඉතින් ඒ නිින්ද යන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ භාවනා කරන්න ඇවිල්ලා. සමාධිය උපදින්නේ සැපවත්කම නැත්තම්. ඒතර කෙනෙක් කියාවි ඒ කාලේ නිදි වරාගෙන මිනිස්සු වැඩිවේ. ඒ කාලේ පින්වත් නී සතර එරදිපාදම අදිෂ්ඨාන කරන් පුළුවන් මට්ටමට ඒගොල්ලෝ තුල යම් දියුණුවක් තිබා. ඉන්ද්‍රිය සංවරය කිව්වම එක මිටකට ඔක්කොම දියුණු කළා. අද බෑනේ. එහෙනම් එකල කතා මෙකලට ඒ විදියටම ගලප ගන්න බෑ. දේශනාව නෙමෙයි පටිසමුපාද ගැන නෙමෙයි මම කියන්නේ. අර චර්යාත්මකව ඇති වෙච්ච තත්ත්වයන් ඒ කාලේ මිනිස්සු දිනුනු කළා. මිනිස්සු ප්‍රඥාගෝචරයි. හොඳට සමාධිය වැඩුණා. ඒගොල්ලන්ට කෙලෙස් ඇවිස්සෙන්න ලෝකේ ඒගොල්ලන්ගේ තුරුලෙ තිබ්බේ නෑ. ලෝකේ යලගේ ඇතේ තිබ්බේ නෑ නේ. ඒගොල්ලෝ දන්නේ වට පිටාව ගැන විතරයි. අද එහෙම නෑ. ඇමරිකාව වෙන එක මේ දැන් පේනවා. ඇමරිකාව වෙන දේ නිසා මේ දැම්මට කෙලෙස් උපදිනවා. ඒ කාලේ මිනිසුන්ට එහෙම නැහැ. ඒගොල්ලොන්ට අර පංචකාමයන් පදරම් කරගෙන ලුහු බඳින්න පුළුවන් මට්ටමට ඕලාරික ලෝකේ යාලගේ අතට අහුන්නේ නැහැ. අද එහෙම නැහැ. අද මේ වයසක උපාසකම්මල පවා Facebook යන, TikTok යන ඒ වගේ දැන් Facebook එක නම් සමාන තොරතුරු හරි හුවමාරු කරගන්න අදහසින් කමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ මිනිසුන්ට සංනිවේදනය වවනයි දැනුම ලෝකේ වෙන දේවල් ගැන අදහස තියෙන නමුත් ලෝකෙන් අයින් වෙච්ච තැනක ධර්මයේ තියෙන. දැන් ඒ කාලේ මිනිසුන්ට ලෝකයේත් එකතු වෙන්න පාරවල් ගොඩක් තිබ්බේ නැහැ. ඒ නිසා අහගන්න බණ ටික පවා ඕ ලොකුවට ඔළුවට යනවා ඒගොල්ලන්ට. ඒ කාලේ මොකද ඒගොල්ලෝ බණ අහලා නැහැ නේ ගොඩක්. දැන් බලන්න සමහර කාන්තාව ඉඳලා තියෙනවා මට මතකයි කාන්තාවක් එයා මේ එයාට සාමාන්‍යයෙන් මේ අවුරුදු 18 දී විතර බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරලා තිනවා. ඒතරේ එයා ඒ අවුරුදු 18න් අහගත්ත සිහිය පවත්වන ක්‍රමය අවුරුදු 21 දී නැවත බුදුරජාණන් සිට මුණ ගැහින කොටත් එයායි කොහොන්තටම දිනු කර කර ඉන්නේ. එයා වෙනුවෙන් බුදුරජාණන් සේ නගරයට ඇවිල්ලා තිනේදා. අවුරුදු 18 කියන්නේ තරුණම කාලෙනි. කොණ්ඩේ ගැන හිතන, හැම ගැන හිතන, ඇස් ගැන හිතන, ඇඳුම් ගැන හිතන කාලේ. ඒ අවුරුදු 18කින් අහගත්ත බණපදයක් අවුරුදු 3ක් දිනු කළා කිව්වම අවුරුදු 3කින් බුදුරජාණන් වහන්සේ එයා වෙනුවෙන් වඩින්නේ නගරේට. බලන්න ලස්සන සුන්දර ශ්‍රාවිකාවක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සතපුම් ගාන දුර ගෙවාගෙන ධර්ම කතාවට එනවා. එක බණක් අවුරුදු 3ක් වඩලා අපි අද එකක් අහනවා, හෙට එකක් අහනවා, ලබන සතිය එකක් අහනවා, වඩලා නැහැ මොකක්වත්. පින්වත්නි ඔය අහන එක හොඳටම ඇති. සහ දැන් අහන්න අහපු එක සහ අහන එක දැන් ඔයගොල්ලෝ දිගට කරගෙන යනවනේ. වඩන එක තමයි අවුල තියෙන්නේ. මේ ಗುಣධර්ම ටික ටික හදන්න. එතකොට මේ භෝජනේ මත්තන් යුතා කියලා කියන්නේ ආහාරේ පමණ දැනගන්නවා කියන එක. ඒ කියන්නේ පමණට වැඩි ආහාර ගන්නෙත් නැහැ, පමණට අඩු ආහාර ගන්නෙත් නැහැ. ඒක තමයි මේකේ මූලික දේ. මොකද ඒක නිපිලිවෙත් පුරණ කෙනෙකුට ආහාර අඩුවෙන් ගත්තත් බෑ කරන්න. එතකොට කුසගින්න දැනෙනකොට ධම්නස එනවා හිතට. ආහාර වැඩියෙන් ගත්තාම තීන මිද්දේනවා. එහෙනම් ආහාරයෙන් අඩුවෙන් ගැනීම හෝ වැඩි සමහර අය හිතනවා මම දැන් අද ඉඳලා ආහාර අඩුවෙන් ගන්න කියලා. ඉතින් ආහාර අඩුවෙන් ගන්නවා කියලා දැන් ආහාර අඩු කරනකොට ටික ටික අඩු කරන්න. එකපාර ආහාර අඩු කරන්න එපා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොසල් රජුරවන්ට මොකද කිව්වේ? ආකයම ගන්නවා වැඩිකමට බලන මේ මනෝවිද්‍යාව උපක්‍රම විදිහට අදත් ඕවා පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ මොකද මහරජා ඔච්චර ගොඩක් කාලා ඔහි මැරෙන්න ද හදන්නේ එහෙම කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා හැමදාම ආහාර අරගෙන ටික ටික ආහාර අඩු කරන රටාවක් දුන්නා. ඊට පස්සේ මේ අන්තිමටම බත් පිඬු දෙකක් පිඟානේ තියලා ඒ ටික අයින් කරන්න කිව්වා. හැමදාම බත් පිඬු ගන්න ප්‍රමාණයත් දවස ගානේම පිඬු දෙක ගාන විතර අඩු කරනවා. ඒ වගේම බත් පිඬු දෙකක් තියලා තමයි අත හොදන්නේ. ඒතර දන්නේම නැතු. එයා බොහොම අඩු ආහාර ඒක හුරු වෙලා ක්‍රමානුකූලව කරන්නේ. අද එහෙම නැහැ. පිළිවෙත් පුරන්න ඕන කියලා එකපාර වෙනද මොකක්වත් බෑ. මොකද හේතුව පින්නත් මේ චිත්ත සමාධිය කියනක උපදින්නේ නැහැ සැපය නැත්තම්. බුදුරජාණන් සවාදාලි කායික සැපය කියන එක නැතුව පින්වත්නි කවදාවත් මේ සමාධිය උපදින්නේ නැහැ. ඒක ධර්මයේ තියෙන කොහොමද? සුඛිනෝ චිත්තං සමාධියති. සුඛිනෝ සැපවත් වූවාට සුඛිනෝ චිත්තං සිත තුල සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් වූ පුද්ගලයාගේ සිත තුල සමාධිය පහළ වේ. විහෙසට පත් වෙන්න එපා. දැන් අමාරුවෙන් පාඩි වෙන්න එපා භාවනාවට. අමාරු නම් පුටුවේ වාඩි වෙන්න. එච්චරයි. පුටුවේ වාඩි වෙලා හරි භාවනා කරන එක කොච්චර ලොකු දෙයක්ද? සමහර අමාරුවෙන් පරියන්කෙන් වාඩි වෙනවා. ඉතින් අරෙන් වේදනා දෙනවා, දනහිස් වේදනා දෙනවා. ඉතින් බොහොම කාගෙන යනවා ඉස්සරහට බෑ කරන්න. සමායි කොහොම හරි පැයක් දෙකක් ඉඳි. අර වේදනාව රිදුම් දෙනකොට සිහිය පිහිටන්නේ. ඒ නිසා මේ බඩගින්න වුණත් දැනෙනකොට සිහිය පිහිටන්නේ. ඒ නිසා එහෙම කර ඒ වගේම අඩුවෙන් කන්නෙත් නෑ, වැඩියෙන් කන්නෙත් නෑ. වැඩියෙන් කෑම මොකද වෙන්නේ? වැඩියෙන් කෑම නීවරණ විසින් අභියෝග කරනවා. අඩුවෙන් කෑවම දොමනසින් ගහනවා, දොමනසින් හිතට එනවා. ඉතින් ඒ නිසා එකක් තමයි භෝජනී මත්තඤ්‍යුතා කියලා කියන්නේ මේ ආහාර පිළිබඳ බැඳහත්කම පුද්ගල. ඊළඟ එක තමයි අර දැන් අපි කන ගැනනේ කතා කළේ. කන ගැන කතා කළේ කනින් මනාපමනාප ශබ්දේ පදනම් කරගෙන කෙලෙස් උපදින් නැති මට්ටමට කන පිළිබඳ මැදහත් වීම ඉන්ද්‍රිය සංවරය කියලා අපි කතා කළානේ. තව ඒවා සංවර කරගන්න ඕනේ. කන විතරක් නෙමෙයි ඉන්ද්‍රිය ගොඩක් තියෙනවා. ඇස තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා තව. නමුත් පින්වත්නි මේ භෝජනේ මත්තඤ්‍යුතා කියලා කියන්නේ ආහාරය පමණ දැනගන්නවා කියලා කියන්නේ මේ ඇස කන කියන එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා කනේ ආහාර රටාව බලනවා. ඔන්න ඕක තමයි භෝජනේ මත්තඤ්‍යුතා කියන එක දෙපැත්තක් මං කිව්ව එකයි. එදිනෙදා ජීවිතය තුළ ආහාරය පිළිබඳ මෙදහත් වෙනවා. ඒ නිසා අඩුවෙන් කණයකෝ වැඩියෙන් කණ එක නෙමේ ආහාර පිළිබඳ මෙදහත්ව. අමාරුවෙන් ආහාර නොගෙන බඩගින්නේ ඉඳලා පිළිවෙත් පුරන්නේ. ඒක අත්තකිල මතානුයෝගය. කන්නේ නැතුව භාවනා කරන්න එපා. අත්තකිල මතානුයෝගයක් ඒක. බඩගිනි නම් මොනවා හරි ෆ්‍රිජ් එක ඇරලා මොනවා හරි චුට්ටක් කාලා ගොඩාක් බඩගින්න රෑ 11ට භාවනා කරනවා ගොඩාක් බඩගිනි වෙලා නම් අනේ පින්වත්නි මොනවා හරි ෆ්‍රිජ් එකේ තියෙන බාල කෙසල් ගෙඩියක් හරි කාලා වැඩේ පටන් ගන්න. ඒ කාලේ මේ රහත් වෙච්ච අය මෙහෙමයි භාවනා කළේ. ඉතින් මට මොකද මේ පොඩ්ඩක් බඩගින්න දැනින් නැතුව මේ බඩගින්න දැනුණා මං ඕක උහුලගෙන ඉන්නවා. අනේ ඊයේ තරම්වත් වැඩින්නේ නැහැ. බඩගින්න දැනුනොත් එහෙම අපහසුයි නං කය මේ කය තුල බොහොම අපහසුකමක් දැනෙනවා නං නිකන් තියෙන කෙසල් ගෙඩියක් හරි කාලා බිස්කට් එකක් හරි කාලා වැඩේ පටන් ගන්න. එච්චරයි. වැදගත් වෙන්නේ චිත්ත සමාධිය. වැදගත් වෙන්නේ ඕගොල්ලෝ ආහාර අඩුවෙන් ගැනීම වැඩියෙන් ගැනීම නෙමෙයි. හැබැයි ආහාර වැඩියෙන් ගත්තාම සමාධියට වඩා නිින්ද යන්න ගන්නවා. ආහාර අඩුවෙන් ගත්තාම දුම්නස් වෙනවා හිතට. ඉතින් භාවනාවට ඉඩ නැහැ. ඒක මූලික තත්ත්වය. දෙවෙනි එක තමයි ආහාර ආහාරයේ මත්තඤ්‍යුතාව කියලා කියන්නේ ආහාරයේ මාත්‍රාව කියලා කියන්නේ මේ කනේ කන හැදුණු විදිය දැන ගන්නවා. ඒතර මේ කනට කෑම බීම බලපානවා. කන බොනේම බලපානවා. ඒ නිසා කන ඇහෙනක අඩු වුණාට පස්සේ බොන්න බෙහෙතුත් දෙනවා අපිට. කන ඇහෙනක හදන්න පුළුවන් බොන්න දෙන්නේ බෙහෙත්. මෙන්න මේ ප්‍රශ්නේ තියෙනවා. ඔයාට මේ බෙහෙත් ටික බොන්න කියලා දෙන්න. කියන්නේ කන බොන එකෙන් මේ කනට බලපෑම් වෙනවා. අනිත් එක තමයි මේ කන ඇසට බලපෑම් වෙනවා. ඒකනේ සමහර කොළ කෑවම ඇස් පේන එක වැඩි වෙනවා කියන්නේ. එහෙනම් කෙලින්ම පේන මට්ටමට මේ මිහිදී අපි ගන්න කවුප විදියට ගන්න, මුං ඇට විදියට ගන්න, බතල විදියට ගන්න, අලපරිප්පු විදියට ගන්න, හාල් විදියට, බත් විදියට ගන්න ඒවා බලපානවා. ඒකට කාටවත් කියන්න බැහැ බලපාන්නේ නැහැ කියලා. ඒක බලපානවා. හරිද? ඒක බලපානවා. ඉතින් ඒක බලපානවා නම්, ඒක බලපානවා නම්, එතකොට මේ එහෙනම් මේ කණේ පැවැත්ම පිණිස ආහාර වමනේ. දැන් බලන්න ගැඹුරට යන්නේ ටික ටික අපි නේ. ඉස්සලම කන සංවර කරගත්තා, ඉන්ද්‍රිය සංවරය. පැවිද්දෙක් නම් ඉතිහායින් ගින් ප්‍රතිමෝක්ෂය ගැන පරිස්සම් වෙන්න ඕනේ. මේ මොනව වැඩවත් වැඩන්නේ? ප්‍රතිමෝක්ෂය අවුල් වෙලා නම් මේ බීෂුවට නිකන් කරටිය කැඩිච්ච පොල් ගහක් වගේ. දැන් පොල් ගහේ කරටියේ ඔය අකුණු ගහලා පොල් ගස් කැඩිලා යනවා. ඔය පොල්ල තුල බලන්න සමහර තැන්වල ඔයගොල්ලෝ යද්දී ඔය මේ සාමාන්‍යයෙන් ඔය දෙහි අත කණ්ඩි වගේ පැතිවල පොල් ගස් තිබ්බට පස්සේ වට අකුණු වැදුනම් පස්සේ පොල් ගහ කරටියක ආයක දළු වෙන්නේ නැහෙනි. ගහ කපලා දාන්න ඕඩ. අන්නේ වගේ ප්‍රාතිමෝක්ෂ දුර්වල වුණොත් මේකක්වත් ಗುಣධර්ම භික්ෂුවට වැඩෙන්නේ නැහැ. උතුර ගීයකට අදාළනේ ඔයගොල්ලෝ වාසනාව ඔයගොල්ලෝ සතුටු වෙන්න ඕනේ එකත් එක පැත්තකින් හිතලා. ඇයි එච්චර බැරය රූම් කමක් ඔයාලන්ට නැහෙනි? ඒවා ඒක ඇතුලේ ඔයාලට අර ප්‍රාතිමෝක්ෂයට භික්ෂුවට කරන උපකාරය. මොකද ප්‍රාතිමෝක්ෂ කැලල් වෙන්න භික්ෂුවට තනියෙන් ඒ කැලල් වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක බාහිරින් තව කෙනෙක්ගේ මේ අනුග්‍රහය සහ ඒ වෙනුවෙන් පෙළඹවීම, ඒ වෙනුවෙන් විශේෂයෙන්ම දැන් මේ මෛතුන ධම්ම සේවනයේ කියන එක, මෛතුන ධම්ම පරාජිකාව කියන මේ පරාජිකා පත්‍ය භික්ෂුවට අයිති වෙන්නේ ස්ත්‍රියගේ ඇසුර ඇතුළෙමයි. එතකොට ඒ වගේ භික්ෂුවකට අනේ ස්වාමීනි මේ විදියට සිල් රකින්න අපි ඔබ වහන්සේට උදව් කරන්න ඕනේ කියලා දානි ටික දෙනකොට පවා අනේ මේ ස්වාමීන්වහන්සේගේ ප්‍රාතිමෝක්ෂ සීලයට අනුබලයක් වේවා. ඒ අදහස ඔළුවේ තියාගන්න. ඒකෙන් ඔයාලට මොකද්ද වෙන්නේ? ඒක හඳුරුණු කියන්න ඕනත් නැහැ. අනේ මේ ස්වාමීන් වහන්සේ මේ දන් ටික වළඳලා සුවසේ සිල් රකිත්වා. ඒක ඔළුවට ගා. ඒකෙන් ඔයාලා ඔය චේතනාව ඇතුව දානි ටික උයන්ඩ. ඔය චේතනාව ඇතුව මේ ස්වාමීන් වහන්සේ සුවසේ සිල් රකිත්වා කියලා මේ සුවසේ ප්‍රාතිමෝක්ෂයට අනුබලයක් ලැබෙත්වාගේ පින්වත්නි, එදා එයා දානි ටික පූජා කරලා ආවට පස්සේ ඊට වඩා එයාගේ සීලේ පහසුයි. අනේ මට සිල් රකින්න අමාරුයි කියන කතාව අයින් වෙන්න ඒක බලපානවා. ඔයාලා ඒක හිතන්නේ. ඒක ගොඩක් උදව්වා. දානි ටික හදද්දී ඕක තමයි හිතන්න ඕනේ. ඒකෙන් ඔයාලගේ සීලේ පහසු වෙනවා. පහසුවෙන් සිල් රකින්න පුළුවන් ඔයාලට. ඇයිවාලට අර දානි ටික, අපි දානි ටික හදන්නේ. ඉතින් අපි දානි ටික අරන් ගියාම හාඳුරුව පහසුවෙන් වළඳාවි. ඉතින් අපිට ප්‍රශංසා කරාවි. ඉතින් මේ විදියට තමයි හාඳුරුවන්ට දානි දෙන්න ඕන. අහවලා නම් මේ විදියට ගියේ නැතුව ඇති. ඉතින් මේ අපි දෙනවා නම් මෙහෙමයි දෙන්න ඕන කිය කිය අපේ ඔළුවේ වෙන විතර්ක ටිකක් වැඩුණා. ඒවා තික අසත්පුරුෂ විතර්ක නෙමේ. නමුත් අපේ පිළිවෙතට අපේ මේ මේ බුදුරජාණන්සේ වදාළ 15 චරණ ධර්ම වලට උදව්වක් ලැබෙන විදියට සීලයක් ඕගොල්ලෝ ඒ ඒ ඒ ඒ උදව්වට ඕගොල්ලෝ මේ ටික දිනු කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලා දන් දෙනකොට දන් ටික උයද්දි පවා, දන් ටික ඔළුවේ තියාගෙන ඉද්දි පවා, දානි ටික අරන් යද්දි පවා අනේ ස්වාමීන් වහන්සේ සුවසේ සිල් රකින්න ඕන මේ දන් වළඳලා. අනේ මේ ස්වාමීන් වහන්සේට සුවසේ සිල් රැක ගන්න ලැබෙන්න ඕන. ප්‍රාතිමෝක්ෂේ නම් මේ ස්වාමීන් වහන්සේ කැලල් කර ගන්න ඕනේ නෑ. මේ දානි ටිකෙන් එකට නම් ඒ උන්වහන්සේට ප්‍රාතිමෝක්ෂේ රැක ගන්න උදව්ව කළා. එහෙම අර ඕගොල්ලෝ තුන ඇති වෙන චේතනාව තමයි ඕගොල්ලන්ගේ සීලේ පහසු කරන්නේ. අද ගොඩාක් දෙනේ මේ කියන්නේ මේ චරණ ධර්ම කියන එක සුළු දෙයක් වගේ බැලුවාම, 15 දිහා බැලුවාම. නමුත් ඒවා දියුණු වෙන්නේ නෑ ඕගොල්ලන්ගේ චින්තනමය අවුලක නිසා. ඔයාලා තුළ පවතින චින්තනමය ගැටලුව නිසා සීල් උපදින්නේ. ඒ සීලේ පහසුවෙන් කරගන්න බෑ. ඊට පස්සේ භෝජනේ මත්තඤ්ඤුතා කියලා කියන්නේ ඊට පස්සේ කන හැදුණු විදිය බලනවා. බත්මාළු පිණි ගැන මඳහත් වෙනවා. ඒක එක මූලික තත්ත්වය. ඒක ගැඹුරු තත්ත්වය මොකද? කන හැදුණු විදිය බලනවා. අර කනින් සංවර වීම මේ පැත්ත විතරනේ අපි හිතුව ඉන්ද්‍රිය සංවරයේදී. ඒ නිසා ඒකෙන්ම බලනවා. ඒකම හරහා බලනවා. ඒක හරහාම කියවගෙන යනවා. එතකොට කන හැදුණු විදිය කොහමද? කන හැදෙන්නේ බත්මාළු පිණි බලපාල දෙන. මේ කන හැදි. එතකොට මේ කන මේ මට්ටමට මෞකුසී හැදුණේ අම්මා බත්මාළු පිණි කාපු විදියට. සමහරට ඇහෙන එක සම්පූර්ණයෙන් දුර්වල වෙන්න පුළුවන් අම්මා ගන්න කෑමත් එක්ක. සමහර ඕගොල්ලෝ නිකන් වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්නකෝ. අම්මා කන බොන කෑම අම්මා ඒකනේ අම්මලා වතුර ටිකක්වත් බොන්නේ නැත්තේ සැරවට. දරුවෝ ලැබෙන්නේදී ඇයි? එයා දන්නවා මගේ දරුවාට බලපාන්න පුළුවන් කියලා. එහෙනම් මේ කන හැදෙන එක, ඒ කියන්නේ සමහර ආහාර රටාව නිසා විකෘති වෙන්න පුළුවන් මේ කය මෞකුසේදී. සමහර කෑම බීම නිසා සම්පූර්ණ විකෘති වෙන්න පුළුවන්. අපි හිතන්නේ සමහර විට. ඒක අපිට තේරෙන්නේ නැහැ පින්නොත් නේ හරියට. ඒක උඩ අත්මාලුපිනි වලින් මේක හැදිලා තියෙන්නේ කන. එතකොට මේ කන හැදුනාම මොකද වෙන්නේ? කන ස්පර්ශය සිද්ධ වෙනවා නිස්පර්ශාහාර. කන සෝත සම්පස්සේ. ඒ කියන්නේ පස්සාහාර කියන්නේ. කබලින්කාරාහාරෙන් තමයි කන හැදිලා තියෙන්නේ. එතකොට කන ස්පර්ශය ඇහෙන මට්ටමිනවා කනද ශබ්දේද සෝත විඥානෙ තුන එකතු වෙනවා හැම වෙලාවෙම. එකතු වෙන එක නේ පස්සාහාර. ඒකෙන් මොකද වෙන්නේ? වේදනා සංඥා උපදිනවා. අන්න ඒකට තමයි ඒක ආහාරය වෙලා තින්නේ. කණේ ක්‍රියාවලිය දැන් දකින්නේ. වේදනා සංඥාද කණෙන් කර්ම රැස් වෙන්න ගන්නවා. මනෝ සංචේතන ආහාරය. කණෙන් කර්ම රැස් වුණාට පස්සේ කන හරහා නැවත නැවත නාම රූප හට ගන්නවා. විඥාන ආහාර. එතකොට මේ නාම රූප ධර්මයන් මුලා වුණාට පස්සේ ආයෙත් කණ හැදෙනවා. ගර්භාෂයක් ඇතුලේ ආයෙ කණ හැදෙනවා. ඒ හැදෙන කොට අම්මා තාත්තා කන බොන කෑමෙන් උදව්වක් ලැබෙනවා කන මේ ප්‍රකෘති වීම පිණිස හෝ විකෘති වීම පිණිස. ආය ආය කන හැදෙනවා. ඒක බල්ලෙක්ගේ කුසී වෙන්නත් පුළුවන් කන හැදෙන එක. යන නාම රූපයන්ගේ මුලාවේ ප්‍රමාණයට තමයි ඔගොල්ලන්ගේ ගමන තීරණය වෙන්නේ. මෙන්න මේක තමයි දකින්න මේක තමයි ගැඹුරු ආහාරයේ මත්ඤ්‍යතාව. ආහාරේ ප්‍රමාණය තේරුම් ගන්නවා. මුලින් බත්මාළු විනිවර ප්‍රමාණිත වෙනවා නම් පිළිවෙත් පුරන් උදව්ව ඒක. මෙන්න මේ වගේ මේ භෝජනී මත්ඤ්‍යතා කිව්වම මේක දෙපැත්තකින් තේරුම් ගන්න ඕන. මේක දෙපැත්තකින් දකින්න ඕන. ඊළඟට හතරවෙනි එක තමයි ජාගරියානු යෝගි. බලන්න මේ චරණ ධර්ම අපි හැමදාම අපි කියනවා අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්නයි විජ්ජාචරණ සම්පන්නයි කියලා. මේ චරණ ධර්ම වල බොහොම ගැඹුරක් තියෙනවා. පින්නත් දැන් මේ 15 හතරයි දැන් අපි මේ හතරවෙනි එක කියන්නේ. ඒකිනුත් එකක් ඔයාලට අදාළ නැහැ. හැබැයි ඒක අදාළ වෙන විදියට ඔයාලගේ චර්යාව හදාගන්න පුළුවන්. අදාළ වෙන භික්ෂුවට ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වීම. අද ගිහින් බලන්න චරණ ධර්ම වල පළවෙනි එක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, දෙවෙනි එක ඉන්ද්‍රිය සංවර සීලය, තුන්වෙනි එක භෝජනී මත්ඤ්‍යතාව, හතරවෙනි එක ජාගරණ යෝජනේ. එතකොට දැන් මේ ජාගරණ යෝගය කියලා කියන්නේ පින්වත්නි මේ ජාගරණ යෝගය කියන්නේ මේ මූලික දේ තමයි නිදිවරාගෙන කෙලස් තවන වීරිය තියාගන්න ඕන. කෙලස් තවන වීරියට ධර්මී කියන්නේ මොකද්ද? ආතාපී කියලා. ධර්මී කෙලස් තවන වීරියට කියන්නේ ආතාපී කියලා. නිදිවරාගෙන කෙලස් තවන වීරිය නිදිවරාගෙන පිළිවෙත් පුරන්ට ජවයක් තියෙන්න ඕන. නිදිවරාගෙන පිළිවෙත් පුරන්න ඕන. එතකොට නිදි වරාගෙන පිළිවෙත් පුරන කම ඊටාම වැදගත් දෙයක්. නිදි වරාගෙන පිළිවෙත් පුරන්න ඕන. එතකොට නිින්දට එකපාර අවකාශය හදන්න එපා කවදාවත්. නිින්දට එකපාරම අවකාශය හදන්න එපා. හැබැයි ඒ වගේම මේ ගොඩාක් නිදි වරාගෙන නිදි මරලා භාවනා කරන්න යන්න එපා. එතකොට මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි හොඳට දැන් හිතන්නකෝ ඊයේ තෙලි වෙනකම්ම නිදාගෙන අදත් භාවනා කරන්න ගිය ගමන් නිින්දට යනවා. එතකොට පොඩ්ඩක් නිදා ගන්නවා කියලා නිින්දට යනවා. එහෙම කරන්න එපා. ඊයේ නිදි මරලා නම් තවල් ටිකක් නිදාගත්තට කමක් නැහැ. හිතන්නකෝ ඊයේ එළි වෙනකම්ම නිින්දට නැතුව වැඩ කරා කියලා අද දවල් භාවනා කරන්න යනවා භාවනාවේදී නිින්ද යනවා. මොකද එතකොට එයා හිතන්න පුළුවන් නෑ බුදුරජාණන් වහන්සේ ජාගරියානු යෝගය කියලා එකක් වදාලා නිදි වරාගෙන කෙලස් තවන්න කියලා. ඒ නිසා මන් නිදි නෑ පින්වත් නිින්ද මිනිහෙකුට උමනා කරනවා. නිින්දන් නැතුව මුකුත් කරන්න බෑ. එතකොට ඔගොල්ලෝ දැන් ආයෙත් අර ඉස්සල කියපු එක කියන්නේ බුද්ධ කාලේ නිදි වරාගෙන භාවනා ඒ බුද්ධ කාලේ එක මිටකට මේව වඩන්න තරම් ඒගොල්ලොන්ට වීරියක් ප්‍රඥාවක් කෙලෙස්වල දුර්වලකමක් කෙලෙස් උපදින් නැති මට්ටමට එයාලා තුල මහා පුදුමාකාර පාරිසරික සාධක සමාජීය සාධක ඔක්කොම ගොඩ නැගිලා තිබ්බා. ඒ එකල එහෙම තමයි. සමහර සවනසල නිින්දට ගිහින් නැහැ තමයි. හැබැයි අද එහෙම බෑ පින්වත්. අද මේ අපේ ගුණධර්මත් කඩා වැටිලා ආයුෂත් කඩා වැටිලා ලෙඩ හැදිලා බලන්නකෝ මෙච්චර ලෙඩ තිබ්බේ නැහැ මේ කාලේ. ඔය පින්නතුන්ලාගෙම දෙමව්පිය දිහා බලන්නකෝ. ඔයාලට තිබ්බ ලෙඩ තිබ්බද කියලා. එහෙනම් අපිට තේරෙනවා මිනිසුන්ගේ ශස්ත්‍රීකත්වය කායිකව වුණත් දැන් වෙන දුර්වලයි. ඒ කාලේ බලන්නකෝ දරුව 12 13 හදාපු අම්මලා ඉන්නවා. ඒ මට මතකයි ඔය මට එක මහත්තයෙක් කිව්වා තනියෙන් ගියාගේ අම්මා හරි පුදුමයි සානස මේව කවුරක් කිව්වට පිළිගන්නේ අපේ අම්මා මේ ඒක පුදුම දෙයක් කිව්වා. අපි අපේ ගෙදර ළමයි 13ක්ද කොහෙද කිව්වා. අපේ මුල් ළමයි 4 දෙනාගෙන් පස්සේ අපේ අම්මා තනියෙන් දරුවම ප්‍රසිත කරේ කිව්වා. හිතන්නකෝ පින්වත්නි, එතකොට ඒ අම්මට කොච්චර ජවය තනියෙන් දරුවව ප්‍රසූත කරලා ආ දරුවෙක් ලැබෙන ඉන්න අම්මා කෙනෙක්ගේ කෘත්‍යය තනියෙන්ම කරගන්නවා කිව්වම එච්චර දුෂ්කරයි ඒ පැත්ත. ඒ කෘත්‍යයට ගම්වල කාන්තාවක් හිටියනේ ඒ කාලේ. ඒ කාන්තාව නැතුව අපේ අම්මා මුල් අන්තිමටම අදාපු දරුවෝ 7 දෙනාම බිහි කළේ එහෙම කිව්වා. ඒක මට තවමත් ස්වාමිනී එක හිතා ගන්න බෑ කිව්වා. ඒක මේ ලෝකේ මහ පොළොවේ ඉන්න කෙනෙක් පිළිගන්නේ නැහැ කිව්වා. නමුත් අපේ අම්මා ඒක කරා කිව්වා. හිතන්නකෝ අපිට ඒ කියන්නේ එහෙමනම් අපිට පේනවා කායික ජවයේ පවා ඔගොල්ලෝ කාන්තාව විදියට කියාවි ඒක කොහොමද කළේ කියලා. අම්මලා විදියට දරුවෝ බිහි කරපු මාතෘ මව්වරු විදියට ඔය මේ නෝන්ලාට තෙමිතෙන්න පුළුවන්. ඒක කොහොමද කරන්නේ? ඒකට ගමේ ස්ත්‍රියක් හිටියා රෝහල් නැතත්. ඇයිගේ කෘත්‍යයක් නේක? කොහොමද තනියෙන් මේ ස්ත්‍රියක් මේ දරුවෙක් බිහි කරලා ඒ දරුවේ බිහිවෙන අම්මගේ කෘත්‍යය තනියෙන් කරගන්නේ කොහොමද? අනික එතකොට යාගේ ජවය බලන්න, යාට තියෙන ජීවිත තණ්හාවේ අඩුකම බලන්න, අනික යාගේ වීරිය බලන්න. හිතා ගන්න බෑනේ. එහෙනම් අපිට පේනවා ඒ කායික ජවයේ පවා પરම්පරාවකින් එනකොටම අපි ඉවරයි. අපිට මේ પરම්පරාවට ඒ එහෙම ජවයක් තියෙනවද? නැහෙනි. දැන් ඒකට කොච්චර බයද බලන්න. ඒ නිසානේ මේ සමහර සත්කම් වෙනුවෙන් කලින්ම සැලසුම් කරගන්නේ. එහෙනම් අපිට තියෙන මතක තියාගන්න බුද්ධ කාලයේ තිබ්බ ජවය අද කොහොමත් නැමි પરම්පරාවකින් අපේ කායික ජවයේ පවා මේ නිවන් මඟට නෙමි කායිකව පවා අපි දුර්වලයි. දුර්වලයි අපි. එහෙනම් මතක තියාගන්න පින්වත්නි, මේ ජීවිතය තුළ බුද්ධ කාලයේ තිබුණු ඒ විදිහටම එකල කරා මේකල බැරි ඇයි කියලා හිතන්න එපා. එකල කළා තමයි මේකල බෑ. ඇයි බැරි? කෙලෙස් බලවත් කියලා බලවත්ව පැන නගින බුර බුරා පැන නගින තමන්ගේ කෙලෙස් ටිකම දකින්න පින්වත්නි, ඒ දැක්ම නම් මහ විශාල කුසලයක්මයි. කුසලයක්මයි ඒක. එතකොට ජාගරියානු යෝගය කියන්නේ නිදි වරාගෙන ධර්මයේ දියුණු කරනවා කියන එක. හැබැයි නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්න එපා දවස් දෙක තුන නිදි මරලා නම්. හොඳ නිදිය ගන්න. සිහියෙන් නින්දට යන්න. එතකොට මේ පින්වත් නිදි වරාගෙන ධර්මයේ දියුණු කරනවා කියන්නේ දැන් භාවනාවට වාඩි වෙච්ච ගමන්ම යම් කෙනෙකුට භාවනාවට වාඩි වෙච්ච ගමන්ම නිින්ද යනවා නම් එතන ජාගරියානු යෝගය කියලා කියන්නේ ඇත්තටම භාවනා අරමුණ වෙනස් කර ගන්නවා යා ඉක්මනට. ආනාපාන සති වඩනකොට නිින්ද යනවා නම් අනේ පින්වත්නි ආනාපාන සති වඩන්න එපා ඒ කාලෙට. මේ හිත හුරු වුණාට පස්සේ නිකන් හුස්ම දිහා බලන්න විතර යෝන නිින්ද යන්න. හොඳට බලන්නකෝ. සමහර අය කියනවා මට නිින්ද යන්නෙම නැති වෙන වෙලාවට මං S2 පියාගෙන හුස්ම ගණන් කරනවා කියනවා. එතකොට මට නිින්ද යනවා කියනවා. කරලා බලන්නකෝ නිින්ද යනවා හොඳට. නින්ද යන්නේම නැත්තම් මහ දෙගොඩ හරිය නිකන් ඇහැරලා ඉන්නවා නම් මොකක් හරි හේතුවකුත් නැත්තම් ඒ ඇහැරලා ඉන්න කවුරු ගෙදරට කවුරු හරි එනවා යනවා නම් මොකක් ඇහැරලා ඉන්න පුළුවන්. නමුත් නින්ද යනවා නම් එතකොට මොකද කරන්නේ? නින්ද යන්නේ නැත්තම් එතකොට දෙගොඩ හරියේ ඇහැරලා ඉන්න හේතු යෙදිලා මොනවා හරි මේ නින්ද යන්නේ නැහැ. එතකොට හොඳට S2 පියාගෙන ආසොඳට හුස්ම ගණන් කරන්න. 20ට විතර ගණන් කරනකොට ගැඹුරු නින්දකට වැටෙනවා. එතකොට දැන් මේ වගේ අර ආනාපාන සතිය වඩනකොට සමහරට ඔක හුරු වුණාට පස්සේ ආනාපාන සතිය වඩන පටන් ගත්ත ගමන් නින්දකට වැටෙනවා. ඔළුවවත් කඩා වැටෙන්නේ නැහැ. දැන් නින්ද ගියාම ඔළුව කඩා වැටෙනවා. නීම් කඩා වැටෙන්නේ භාවනාවෙන් වගේ ඉන්නවා බැලුවාම. ඒ වගේ ඉන්නවා සමහර අය. හොඳ නින්දක. එතකොට මොකද කරන්න ඕනේ? ඒ ජාගරියානු යෝගී කියන්නේ ඇත්තටම භාවනා කර්මස්ථානය වෙනස් කරගන්න ඉක්මනට. ඒක කරන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් යනකම් වෙන භාවනාවක් කරනවා. මෛත්‍රී කරනවා, අසුබය කරනවා, මරණ සතිය වඩනවා, ඕවා කරනවා. ධාතු මනසිකාරය කරනවා, අනිත්‍ය සංඥා වඩනවා, ඒකේ වෙනස් කර ගන්නවා. ඊට පස්සේ ජාගරියානු යෝගීතා වැදගත් පැත්තක් තමයි මේ කෙලෙස් වල නින්දට යන්නේ. අන්න එහෙනම් කායික නින්ද්‍රාව වෙන එක, කෙලෙස් නින්ද්‍රාව වෙන එක. කෙලෙස් නින්ද කියන්නේ මොකද්ද? භාවනා කරද්දී හැම වෙලාවකම උත්සාහ කරනවා නීවරණ ටික යට කරන්න. නීවරණ වලින් නින්දට වැටෙන්නේ. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ වලින් බැටකන්නේ. ඒ කියන්නේ ඇත්තටම එහෙනම් ජාගරියාණු යෝගී කියන්නේ පළවෙනි ධ්‍යානෙ උපදව ගන්න ජවය ගන්නවා කියන එක. ඒයි පළවෙනි ධ්‍යානෙදි තමයි නීවරණ පහම මැඩින්න ගන්න. පළවෙනි ධ්‍යානෙ අංග කීයක් තියෙනවද? පහක් තියෙනවා. විතර්කයේ තියෙනවා පළවෙනි ධ්‍යානෙ. විතර්කයේ තියෙනවා, විචාරයේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. ඔය පහෙන් නීවරණ පහම ඇඬෙනවා. නීවරණ නිද්‍රාවට වැටෙන්නේ නැහැ. නීවරණ වලින් නිින්දට වැටෙනවා කියලා කියන්නේ නීවරණත් එක්ක ඉන්නවා කියන එක. يعني නිදාගෙන නැහැ. නීවරණත් එක්ක. දැන් කාමච්ඡන්දේ නැසෙනවා ඒකාග්‍රතාවය උපදිනකොට. කාමච්ඡන්දේ නැහැ ඒකාග්‍රතාව වෙලාවට. ඊට පස්සේ ව්‍යාපාදේ නැසෙනවා ප්‍රීතිය උපදිනකොට භාවනාවේ. එකක් නිසා එකක් නැසෙනවා. පින්වත්නි, තීන මිද්දේ නැසෙනවා භාවනා රම්මනේ මත විතර්ක කරනකොට. විතර්ක කරනකොට. උද්දච්ච කුක්කුච්චේ නැසෙනවා විචාර කරනකොට. භාවනා රම්මනේ මත විචාර කරනකොට. විචිකිච්ඡාව නැසෙනවා පින්වත්නි. ඇතන විචිකිච්ඡාව නැසෙනවා විචාර කරද්දි. විචාරද්දි විචිකිච්ඡාව නැසෙනවා. එතකොට බලන්න මේ විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලෙහි සවිතක්කං සවිචාරං විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. ප්‍රීති සුඛ ඒකාග්‍රතා. එතකොට මේ අංග පහෙන් අර නීවරණ පහ නැසිලා යනවා. එකක් නිසා එකක් නැසිනවා. එහෙනම් ඇත්තටම ජාගරියාණු යෝගී කියන්නේ පළවෙනි ධ්‍යානෙට වීර්ය කරනවා කියන එක. අපිට කිතෙන්නේ නිදි වරාගෙන භාවනා කරනවා වගේ එකක්. ඊට වඩා ගැඹුරක් තියෙනවා. මෙන්න මේ හිම බැලුවාම මේ පසලොස් චරණ ධර්ම කියලා කියන්නේ මහා ගැඹුරු එකක් පින්වත්නි. ගැඹුරු එකක්. එතකොට දැන් හොඳට බලන්න පින්වත්නි, ඇත්තටම හොඳට කල්පනා කරලා බලන්න, කාමච්ඡන්දය කියන එක චිත්ත සමාධිය මත ඒකාග්‍ර වෙනකොට කාමච්ඡන්ද හිතේ උපදින්නේ. පින්වත්නි, හිතේ අර භාවනාරම්මණයෙන් ප්‍රීතිය උපදිද්දී හිතේ හිත තුල මේ පින්වත්නි ව්‍යාපාදේ හටගන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාදේ හටගන්නේ හිත ඒකඟ වෙනකොට. චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට ඒ චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක ප්‍රීතියක් හිතේ උපදිනවනේ. ප්‍රීතියටයි ද්වේෂයටයි දෙකට ඉන්න බෑනේ එකපාර හිතේ. ව්‍යාපාදේ හටගන්නේ. ව්‍යාපාදේ හටගන්නේ පින්වත්. පින්වත්නි, තීන මිද්දේ කියන එක භාවනා රම්මනේ මත විතර්ක කරද්දී, හොත්තට විතර්ක කර කර බලද්දී තීන මිද්දේ නෑ. පින්වත්නි, ඕගොල්ලෝ වැඩ කරද්දී නිඳ යන්නේ නෑනේ. ඉතින් විතර්ක කරද්දී නින්දට වැටෙන්නේ නෑ. නින්දට වැටෙන්නේ නෑ පින්වත්නි. එතකොට මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ භාවනා මේ නීවරණ ටික ධානාංග තුලින් මඩින්න පුළුවන්. ඒ වෙනුවෙන් ජවයේ ගන්නවා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුකුජ විචිකිච්ඡා කියන නීවරණ නින්දට වැටෙන්නේ නෑ. නීවරණ නින්දට වැටෙනවා කියන්නේ නීවරණත් එක්ක එකතු වෙනවා, ධර්මීය මිය යනවා ඇතුළේ. එනිසා මේ ජාගරියාණු යෝගී කියන්නේ ඔන්න ඔය වගේ ගැඹුරු දෙයක් පින්නවත්. එනිසා ඔබඳු ගැඹුරු දෙයක් අපිට කරන්න තියෙනවා. ඒ ගැඹුරු අපි ස්පර්ශ කර ගන්නට ඕන. ඒ ස්පර්ශ කර ගන්න තැනක අපි පිළිවෙත් පුරා ගන්නට ඕන. මේ ගෞතම බුදු සසුනේදීම අපි නිවෙන්න ඕන. මේ විදියට අපි වෙනත් විදියකින් කියවන්න ඕන ධර්මයේ. එහෙම කියවද්දි තමයි ධර්මයේ කුමක්ද කියලා අපිට හරියට දැනෙන්නේ. අපි මෙච්චර කල් එළඹිලා හිටියේ ධර්මී නාමයෙන් ධර්මයේ නිමෙයි කියලා දැනින්න කා. ඒ දැනුම කියන එක ප්‍රඥාවට උපකාරයක්. මේ නිසා ඔය හැම දිනාගෙම ජීවිතවල නිවන් මඟ පූර්ණේ වේවා කියලා මේ දේශනාව සමාප්ත කරමු. දේශනාවේ දායකත්වය කාලාන්තරයක් මේ ප්‍රඥානාලිකාවේ දේශනා කරන කල්යාණ මිත්‍ර පිරිසක් එකතු වෙලයි සිද්ධ කරන්නේ. මේ පිනතුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සුවපත් බව වේවා. හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ පිනතුන්ලා සියලු දිනාටම මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් ධර්ම දානයෙන් රැස්ුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් මේ දායකත්වයේ දරූ කල්යාණ මිතුරියන් පිරිසට සත්පුරුෂ මේ නෝනාවරුන් සියලු දෙනාම හොඳට ධර්ම දැනුම තියෙන අය, ධර්මයට උවමනාවක් තියෙන අය, දහම් දැනුම පිළිබඳ හඹාගෙන යන අය, මේ පිනතුන් සියලු දෙනාටත්, පවුල්වල අනෙකුත් සියලු දෙනාටත්, දරුවන්ට, ඥාතිවරුන්ට, හැම දෙනාටම මේ කුසල් නිවන් මඟ පූර්ණී කරගන්නටම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ඉතා මිත් සිතින් ආශිර්වාද කොට තිබෙනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ කායික මානසික සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වෙනුවෙන්ද මේ දායකත්වයේ දරූ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දායකත්වයේ දරූ පින්නත් මේ නෝනා මහත්මීන්ගේ නමින්, මේ පින්නත් සියලු දෙනාගේම නමින්, වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය ගියා වූ සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් අපගේ පින්වත් දෙමව්පියන්ටද නිදුක් නිරෝගී චිරජීවනයේ භවගාමී ජීවිත සුවපත් බව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම මාර්තු මාසේ 10 දිනට ජන්මදිනයේ යෙදෙන විමලා මහත්මියටද නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. කායික මානසික සුවපත් බව එතුමියටත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.